නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතියනි, පින්වත් දරුවනි, අද මා බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨානයට අයත් චිත්තානුපස්සනාව පිළිබඳව තවදුරටත් විග්‍රහයක් කර දීමටයි. අපි මුලදී විග්‍රහ කර දුන්නා කාමහිත ද්වේෂයිත හටගන්න හැටි, ඒ වගේ මෝහිත හටගන්න හැටි, ඒ හටගත්තාම ඇතිවෙන්නා වූ විනාශය මොකද්ද, යථාර්ථවත් ඒක වටහා ගන්න හැටි, ඒ වගේම යථාර්ථවත් වටහා ගත්තාම අපිට ඒකෙන් සාගින් වෙන්නෙන්න පුළුවන් වෙන විතරාගී හිතක් හටගන්න හැටි, ද්වේෂයෙන් වෙන්වුණු විත දෝෂී හිතක් හටගන්න හැටි, මෝහයෙන් වෙන්වෙන විත මෝහී හිතක් හටගන්න හැටි. එහෙනම් මේ විලාසිතිය අපි දැනගන්න ඕනේ, පුරණාත්මකව අපි තීරණය කරන්න ඕනේ, මගේ හිතේ කොතේ දුරට රාගයෙන් වෙන්ුණාද, රාග අරමුණක් එනකොට පෙරපරිදි මගේ හිත රාගීට වැටෙනවද, යලි යලි රාගයේ පස්සේ පොළඹවනවද, ද්වේෂයෙන් හේතුකාරක වෙන අරමුණක් ආපුහාම යලි යලි ගැටීමට පොළඹවනවද, ඒක සමා විමර්ශනය කරන්න ඕනේ. රාගයේ සහිතද නැද්ද කියලා සමාම විමර්ශනය කරලා බලනවා මිසක් මේවා කාගින්වත් අහලා හරියන්නේ නැහැ. පොඩින් හිතන්ට පුරුදු වෙන්න ඕනේ. නිදහස් යථාර්ථවත් චින්තනයක් බුදුදහම කියන්නේ, බුදුදහම තුළින් මතුවෙන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ, පෙර මගේ හිත මෙබඳු රාග අදහස් එනකොට මෙහෙම කැළඹුණා, මෙහෙම පෙළඹුණා. ඒ යථාර්ථී යථාර්ථවත් මේ ධර්මයේ තුලින් දකින්න දකින්න දැන් පෙරවාගේ කාගියට පෙළඹෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? කාගෙන් වෙන් වෙලා නේද ටිකෙන් ටික? එහෙනම් කොතේ දුරට වෙන් වෙලාද අපිම නිගමනය කරගන්න ඕනේ. එක පාර සම්පූර්ණයෙන් ගහින් ගිරියක් නා වාගේ වෙන් වෙන්නේ නැහැ. ප්‍රමක් මෙමින් අඩු වෙලා යන්නේ, මොහොතින් මොහොත ටිකෙන් ටික නිකම්ම නෙමෙයි. යථා දර්ශනය කරනකොට, යථාර්ථවත් සිහි කරනකොට, ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුකූලව ධර්මානුකූලව දකිනකොට, යථා භෝධියේ පූර්ණ වෙමි ක්‍රමක්‍රමී පූර්ණ භාවයට පත් වෙන කොටයි සාගී ප්‍රවක්‍රමී සේවලා යන්නේ, ද්වේෂයේ සේවලා යන්නේ. සාගී සේවලා යනකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමී විතරාගීතේ නමුත් චිත්ත ස්වභාවය ඇති වෙනවා. එහෙනම් විත දෝෂී චිත්ත ස්වභාවය ඇති වෙනවා කුමක් නිසාද? ඒ වගේම සාග වස්තුන්ගේ අසාරත්වයේ සිහිකරන්ට ඒ සිහිකරන මොහොතේදී ඔහුට ඇති වෙන හිතම කද්ද? රාගයන්ගෙන් වෙනුණු විතරාගී චිත්ත ස්වභාවයයි. ඒ වගේම ද්වේෂ සහගත අදහස් අත්හැරිලා මෙත්තා සහගත හිතක් වැඩිමින් ලෝකයට උතුම් මෛත්‍රී චිත්තයේ පතුරවනවා නම් අන්න ක්‍රමක්‍රමයෙන් ඔහුගේ හිත ද්වේෂක් සේවෙනවා. ද්වේෂක් සේවෙමින් ද්වේෂයෙන් වෙන් කරපු විත දෝෂී හිතක් බවට පත් වෙනවා. පරිත්ත සම්පන්නව දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව මේ චිත්ත ස්වභාවයේ ධර්ම මාර්ගයේ මෙහෙයවනකොට සමක්‍රමී මුලාව අත්හැරිලා විත මොහී චිත්ත ස්වභාවය පහළ වෙනවා. තම තමන්ට වැටහෙන්න ඕන මගේ චිත්ත ස්වභාවය දැන් කිබඳුද? චිත්තානුපස්සනාව වඩන්නේ එහෙමයි. මගේ චිත්ත ස්වභාවය තවදුරටත් සාහිතද, ද්වේෂ සහගතද, මුලාවට පත් වෙමින් ඒ මුලා දේවල් මත හරි කියලා හිතෙන්නේ, මෙච්චර දැක්ක ඇත්තෙහි මගේ හිත පිළිතරා නැද්ද, මගේ ක්‍රියාකලාපයේ තවමත් මේ මුලා පස්සේ දුවන එකක්ද? තමන්ම හිතලා බලන්න ඕනේ. බලාපුරාම සමාගී හිතේ ස්වභාවය මෙසේ තමාව නිගමනය කරගන්න ඕනේ. මෙසේ චිත්තානුපස්සනාවෙන් නිවන් දකින ආකාරයේ හොඳින් මෙසේ තේරුම් අරගෙන ඉතින් බලනකොට මොකද වෙන්නේ? අපේ හිත තව තවත් දුරට රාගීට නැඹුරු වෙනවා නම්, ද්වේෂීට නැඹුරු වෙනවා නම්, ආර්ය මාර්ගයේ වඩන හිත තියෙනකොට ධර්මා ශ්‍රවණයට, ඉතින් නැත්නම් ධර්මයේ මෙනෙහි කිරීමට හිත තියෙනකොට මොකද වෙන්නේ? හිත ඇකිලිලා යනවා, සංකීර්ණ චිත්තයක් හටගන්නවා. අන්න හටගන්නකොට අපි දකින්න ඕන මොකද වෙන්නේ, කොහොමද දැනගන්නේ? හිතන්න බෑ, එක්ක නිදිමත එනවා, කම්මැලි ඇති වෙනවා, මෙන්න මෙහෙම ඇකිලුම් හිතක් හටගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ අපිට? අපි දැනගන්න ඕනේ කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ තමන්ගේ හිතේ හැටි. සමාම දකින්න ඕනේ. මෙන්න මෙහෙම දැනගන්නකොට අපිට මොකද වෙන්නේ? සංකීර්ණ චිත්තයක් හටගත්තාම සංකීර්ණ චිත්තයක් හටගත්තා කියලා දැනගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න එහෙම ඇකිලුම් පිටක් හටගත්තා නම් මගේ හිතේ ස්වභාවය ඇකිලෙනව නේද? ධර්මයට නැඹුරු කරලා ප්‍රබෝධ කරන්න බෑ නේද? මෙහෙම දකින්න ඕනේ. ඒක මහා භයානකයි කියලා දකින්නත් ඕනේ. වටිනා ධර්මයේ, අති දුර්ලභ ධර්මයේ ලැබෙනවම ඇයි මගේ හිත ඇකිලෙන්නේ? තවත් මේ රාගයම ලොකුද? ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න එක ලොකුද? මේ මුලා සාගතය ලෝකෙට බැඳිලා හැඳිලා ඉන්න එක සදාවත් මට ලොකු. මේ වටිනා ධර්මයේ අගේ තිරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අගේ වටිනාකම අසීමිත අප්‍රමාණ වටිනාකම දකින්න ඕනේ. සී සද්ධර්ම රත්නයේ වටිනාකම අප්‍රමාණ අගේ දකින්න ඕනේ. මේ මග අනුගමනය කිරීමේ ලබන්නා වූ සංගප්තියේ අගේ දකින්න ඕනේ. මේ උත්තරීතර වන්නා ඵලයේ වටිනාකම දකින්න ඕනේ. අනන්ත සංසාරිකේ නිදහස් වීම දකින්න ඕනේ. මෙසේ සිහි කරනකොට මොකද වෙන්නේ? අන්න අර සංකීත චිත්තයේ නිදහසෙන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම චිත්ත ප්‍රබෝධයේ මතුවලා හිටන් ධර්මයේ නැඹුරු වෙලා ඉන්නකොට අර කියන ඇකුළුම් බව නැතිලා යනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? වික්ෂිප්ත භාවීතින්ටපත් වෙලා ධර්ම මාර්ගය අහුන්නේ නැත්නම් හරියට තේරුම් ගත්තේ නැත්නම් හිත විසිරියන්ට පටන් ගන්නවා. පංචකාම අරමුණු වලට විසිරෙනවා. ආස්වාදයන් පස්සෙන් හිත පෙළඹෙනවා. එහෙම වුණොත් විසිරෙන හිතක් හට ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී අපි දකින්න ඕනේ මේ හිත විසිරෙනවා නේද? විසුරුම් හිතක් නේද හටගන්නේ? එහෙනම් විසුරුම් හිතක් හටගන්නේ මොකක් නිසාද? සාන්ත වූ ප්‍රණීත වූ නිවනේ පිහිටන්නේ නැති නිසා. සාන්ත වූ නිවනේ පිහිටියානම් ප්‍රණීත වූ නිවනේ පිහිටියානම් අත්හැරීම හැර නොවැල්ම හැර මිදීම හැර සංගරාගයෙන් බැඳීමේ කිසි හරයක් නැහැ. ඒ අත්හැරීමේ නොවැල්මේ මිදීමේ සාන්තිය මත සාන්තයි ප්‍රණීතයි කියලා නිවන මුල් කරගත්තා වූ සාන්තිය හිත පිහිටියානම් තමයි අර විසිරෙන්නේ නැතුව හිත සාන්තිය උදා වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මගේ හිත තවත් විසිරෙනවද නැත්නම් විසිරෙන හිතක් මට හටගන්නවද? ඒක දකින්න ඕනේ. මගේ හිත විසිරෙනවාද කිව්වොත් එතන පොඩ්ඩක් පැටලෙනවා. හොඳින් තේරුම් ගන්න ඕනේ. හිත කියලා එකක් තිබිලා විසිරෙනවා නෙමෙයි. විසිරෙන්න හේතු වෙන්නව කර්ණු ඇති නිසා විසිරුණු හිතක් හටගන්නවා. ඇකිලෙන්න හේතු වෙන කර්ණු ඇති නිසා එතන ඇකිලුම් හිතක් හටගන්නවා. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙනම් හිත කියලා එකක් එක එක පැත්තට පරිවර්තනය වෙනවා නෙමෙයි. ඒ මොහොතේ ස්වභාවයට අනුකූලව හටගන්න නිසා ඊට අනුකූල හිත ඒ අනුකූලව හටගන්නවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ඒක අපි දකින්න ඕනේ. ඇකුළුම් හිතට ඇති වෙන කාරණා ආපුහමයි ඇකුළුම් හිතා ගොඩ නැගින්නේ. ඒක දැනගෙන ඒබඳු කාරණා වලින් වෙන්ුණොත් ඇකුළුම් හිතකට හේතු නැති වෙලා යනවා. විසිරුණු හිතක් හට ගැනීමට හේතු ඇතුළුනහම තමයි විසිරුණු හිතා ගොඩ නැගින්නේ. එහෙනම් විසිරීමට හේතු වෙන්නව කර්මයක් දැනක නැද්ද? එයින් විසිරුණු හිතකින් ඇති වෙන්නව විසිරුණු හිතාමි ඵලය ගොඩ නැගින්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒකෙන් විදිහට දැනගන්න ඕනේ. එතකොටයි චිත්තානුපස්සනාව වැඩින්නේ. ඒ වගේම දැනගන්න ඕන ඒ හිතක තියෙන ආ වූ විනාශයේ කොච්චරද? හිත ඇකිලි ගියා නම් වටිනා දහම් මාර්ගය ලබා ගන්න විට වටිනා අවස්ථාව පිළිබඳව ප්‍රමාදීටපත් වෙනවා. එහෙනම් මේ කය ගිවිලා යනවා, ජීවිතේ ගිවිලා යනවා, ආයුෂය ගෙවෙනවා. කොයි මොහොතේ මරණේ වද දන්නේ නැහැ. නරක ශ්‍රී සද්ධර්ම සත්‍යයේ අහංත දරන්ත කවදද ලැබෙන්නේ? එහෙම අවස්ථාවක් උදා වෙද්දී හේතු වෙන කාරණේ අති දුර්ලභයි. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රමාදී මහා භයානකයි කියලා දැක්කම මොකද වෙන්නේ? අන්නේ ආකාරයෙන් දැනගෙන ඇකලුම් හිතේ ආදීනෝ දැකලා ඒකෙන් විදෙට උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන කොටයි ප්‍රඥාවෙන් ධර්මයේ වටහාගෙන ඒව හරි ආකාරව මේ දිස් පිළිබඳව යථාර්ථයන් දැකීමේ කටයුතු කරනකොට ඇත්ත වැටහෙන්න පටන් ගන්නී. ඇත්ත දැනගෙන විදියේ විදේ මිදෙනවා, වැඩි යුද්ධ වදනවා. එහෙනම් මොකද වදන්නේ? මොකද මිදෙන්නේ? මේ කාම හිතේ මිදෙන්න ඕනේ, ද්වේෂ හිතේ මිදෙන්න ඕනේ, මෝහ හිතේ මිදෙන්න ඕනේ, අර සංකීත වික්ෂිප්ත කියන හිතවලින් මිදෙන්න ඕනේ. එහෙනම් පත් කරගත්තේ මොකේදද? අන්න අපි දකින්න ඕනේ මහත්ගත හිතක් ඇති වෙනවා නම් ඒක හරි හොඳයි. මොකද්ද හොඳ වෙන්නේ? පැවැත්ම හොඳ නිසා නෙමෙයි. එහෙනම් මොකද්ද ඇති වෙන්නේ? අප්‍රමාණ සත්වයින්ට අප්‍රමාණ මෛත්‍රිය වදනවා නම් හිත මහත්ගත භාවයට පත් වෙනවා. අනන්ත ලෝක සත්වයින් හිත සාන්තිය වේවා, යහපතෙහි පිහිටාවා ආදී වශයෙන් අප්‍රමාණ ලෝක සත්‍යයේ අප්‍රමාණ මිත්‍ිත වදනකොට හිත මහත්ගත භාවයට පත් වෙනවා. ඒකයි වටිනවා. කුමක් නිසාද? ආර්ය මාර්ගයේ පූර්ණේකයන්ට වටිනා පසුතලයක් ඇති මානසිකත්වයක් ගොඩනැගෙන නිසා. ඒ නිසායි ඒකත් හොඳ. නිත්‍ය වූ සැප වූ ආත්ම වූ වස්තුවක් නෙමෙයි මහත්ගත හිත කියන්නේ. ඒක ඒකත් ඒ ආකාරයෙන්ම මහත්ගත අරමුණු මුල් කරගෙන නැත්නම් මහත් වූ සත්‍යයට දයන්කම්පාව මුල් කරගෙන පහළ කරන හිතක්. ඒ හිත පහළ කරනකොට මේ පසුතලයේ අපිට වැදගත් වෙනවා ආර්ය මාර්ගයේ පූර්ණේ කරන්ත ලෝක සත්‍යයට යහවත පිණිස හේතු වන සිත්ත ආශිර්වාදයක් නිහිදෙන බවට පත් වෙනවා. මේ වටිනාකම දැකලා අපි ඒක ඇතුළු කරන්න ඕනේ. ඒ ඇතුළු කිරීම සසර ගමනට හේතු වෙන දුකක් බවට පත් වෙන්නේ නැහැ. සසර ගමනට හේතුවක් වෙන්නේ නැහැ. ඥානවන්තව කරුණ තේරුම් අරගෙන මේ මහත්ගත හිත වැඩින් තරින්න ඕනේ. අමහත්ගත චිත්තයක් ඇත්නම් එහෙම වැඩින්නේ නැත්නම් ඒ අපි දකින්න ඕනේ. මගේ හිත චිත්ත ප්‍රසාදයෙන් යුක්ත වුණාට ලෝක සත්‍යයට සිතන සාන්තියට විහිදෙන්නේ පැතිරෙන්නේ නැද්ද? එහෙමනම් ඒක මහත්කතයි. එහෙනම් අපි ඒ වගේ මිතේව තියාගන්නේ නැහැ. පසුමුවන්ට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ මේ මහත්ගත හිතේ ස්වභාවය. ඒ වගේම යම් දෙයක රාගයේ, ද්වේෂයේ, මෝහයේ පදංග වශයෙන් නැළඟී මොහොතේ ඒ වගේම වර්ණවල විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් මිසේ ප්‍රහාණය වෙලා යනකොට මොකද සිද්ධ වෙන්නේ? කම්පාවෙන් තොර වෙන සමාධි හිතක් හදාගන්න පටන් ගන්නවා. ධානයෙහි පහළ වෙන්න පටන් ගන්නවා. අන්න ධාන චිත්තය පහළ වුණා නම් අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? සමාධි හිත පහළ වුණා. ඒ වගේම අපි දකින්න ඕනේ මේ සමාධි හිත පහළ වෙලා එනකොට මේ චිත්ත සමාධියේ කොයිතරම් දුරට සාන්තද, කොච්චර ප්‍රණීතද, කොච්චර වැඩදායකද අන්නේ ආකාරයෙන් අපි දකින්න ඕනේ සමාධි චිත්තයේ තියෙන වටිනාකම. ඒ වගේම මේ සමාධියේ මිත්‍යා සමාධියක් නම් භයානකයි. අපි ඒකත් දැනගන්න ඕනේ. සම්මා සමාධියට අයිති නම් හරි වැදගත්. හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඉතින් දැරගෙන මිත්‍යා සමාධියට නොවැටි සම්මා සමාධිය ඇති කරගෙන මේ ආකාරයේ සමාධි චිත්තය සකස් කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. සමාධි චිත්තය කියන එක හඳුනාගත්තේ නැත්නම් අපිට බලවංකමක් නැහැ. මේ චිත්තානුපස්සනාවෙන් ඒ යථාර්ථය දැනගෙන නිවන් අවබෝධ කරගන්නත් මේකට මාර්ගය පාදා ගන්නත් ඒදා හොඳින් තේරුම් අරගන්න ඕනේ. සමාධි චිත්තය පහළ කරගන්නකොට ආර්ය සමාධිය මුල් කරගෙන ඊට හේතුකාරක වන්නා වූ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ඒ උතුම් ධර්ම සමාධි පහළ වෙනවා. අන්නේ ආකාරයෙන් සමාධිය තේරුම් ගත්තනම් සමාධියට අනුකූල වන්නා වූ මූලික මාර්ගාංග තියෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ මාර්ගාංග හතක් පරිවාරකනේ තියෙන සම්මා සමාධියක් ඇද්ද අන්නේ උත්තරීතර වන්නා වූ ආර්යසායක මාර්ගයේ පූර්ණ වීමෙන් ලැබෙන සමාධිය ඉතා උතුම් බව තේරුම් අරගෙන මෙන්න මේ සමාධි චිත්තයෙන් වෙන් කරගන්න තේරුම් ගන්න හැකියාව ලැබෙන්න ඕනේ. අන්නේ ඒකෝර දකින්නවා මේ සමාධි හිත පහළ වුණා නම් යම්කට මේ සමාධි හිත තියෙනවා. ඒ වගේම සමාධි හිත පහළ වුණේ නැත්නම් සමාධිය මට පහළ වෙලා නැහෙනේ. එහෙම සමාධියක් මට නැහෙනේ කියලා ඒකත් දකින්න ඕනේ. නැති බව දැකීමත් වැදගත් දෙයක් වෙනවා. වටිනා දෙයක් නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණයේ කරගැනීමට ප්‍රඥාව පහළ කරගැනීමට අත්‍යවශ්‍ය දෙයක් සමල්ලා නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්. හැබැයි අඩුපාඩු හැටියට දකින්න නම් ඒකත් හොඳ නෝනා. ඒතකොට යාක බුදුආක්‍රම ලැබෙනවා අඩුපාඩුව දුරු කරගෙන අවශ්‍ය යහපත උදා කරගන්න. මෙන්න මේ වගේ මේ සමාධි චිත්තයේ ශ්‍රේෂ්ඨත්වයේ දකින්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ මගේ හිත මිදුණද, මොකෙන්ද මිදෙන්නේ? රාගයෙන් මිදිලාද, ද්වේෂයෙන් මිදිලාද, මෝහයෙන් මිදිලාද? මිදුණා නම් විමුක්ත චිත්තයක් පහළ වුණේ. මිදිලා නැත්නම් මොකද වෙන්නේ? අවිමුක්ත චිත්තයක් පහළ වෙලා තියෙන්නේ සහ මිදිලා නැති හිත. එහෙනම් අපි අප්‍රමාදව කටයුතු කරන්න ඕනේ. විමුක්ත චිත්තයක් පහළ කරගන්නට, මිදුණ සිතක් හදාගන්නට, රාගයේ නැති, ද්වේෂයේ නැති, මෝහයේ නැති හිත පූර්ණ කරගත්තාද එදාට සාගතේ නිබ්බානං දේසක්ඛේ නිබ්බානං මෝහක්ඛේ නිබ්බානං කියන නිවන පූර්ණ කරගත් අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය වලපත් වෙනවා. එතෙන්දපත් වුණා නම් සියලු සතර බය කෙලවරයි. නැවත ඇති වෙන්නා වූ අනන්ත සසල දුකේ නිදහස්. යන්නේ උත්තරීතර වන්නා මහා ඵලයේ ලබා ගැනීමයි අදිස්ථානේ. මෙසේ තේරුම් අරගෙන මේ චිත්තානුපස්සනාව වඩන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් ඒ ආකාරයෙන් හිත පිළිබඳව යථාර්ථය දැකේ නැත්නම් අපිට මේ භාවනාව වඩන්න බැහැ. හිත කියන්නේ එකක් කියලා ගත්තොත් අපි හැවටෙනවා. එහෙනම් හිත කියන්නේ මොකද්ද? හේතුඵලයක්. හේතුව කුමක්ද? අසකන ආසී දිවකයේ මන කියන මේ ඉන්ද්‍රිය හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා අරමුණු වෙනකොට මේ අරමුණු කරන අවස්ථාව මුල් කරගෙන ගොඩ නැගින්නාව ඵලයක් තමයි මේ චිත්ත ඵලය. නේද? මේ හිත කියන්නේ මෙන්න මෙහෙම තේරුම් අරගෙන මේ හිතේ වටිනාකමක් තියෙනවා නම් මොකද වටිනාකම? නිවන් අවබෝධ කරගෙන සසල දුකින් මිදීම ප්‍රධානයි. ඒ කාරණිය මුල් කරගෙන ඊට අනුකූල හිතවිල්ල හිතක් හදගත්තා නම් ඊට අනුකූල හිතක් තමයි පහළ වෙනවා නම් මේ තුලින් ලැබෙන යහපත දකින්න ඕනේ. ඒ වගේම ඊට විරුද්ධ වෙන පාප හිතක් පහළ වෙනවා නම් ඒ පාප හිතවල දින අයහපත විනාශය දකින්න ඕනේ. නිතර මේ ආකාරයෙන් බලන්න පුරුදුනොත් අපිට හැකියාව ලැබෙනවා හරියාකාරව චිත්තානුපස්සනා භාවනාව වඩලා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න. ඒසා මෙහි තේරුම් ගන්න ඕන හිතගෙන විතර හොල්සින් ඉන්න ඕනේ. මේකට අපි හිතක් පහළ වුණා, හිතක් පහළ වුණා කිව්වර මදි. ඒදා හිත කිව්වේ මොකද්ද? මේ හිත හටගන්න හේතුව අවිද්‍යාව සහ තෘෂ්ණාව මුල් කරගෙන, ඒ නොදැනුවත්කම මුල් කරගෙන කරන වැඩ පිළිවෙල බව දැනගෙන, ඒ ආකාරයෙන් හිතක් පිළිබඳ වටහා ගන්නට මෙසේ හොඳින් දකින්න ඕනේ. එහෙනම් යම්කිසි හිතක් අවැළඳ අවැළ හිත කොහොමද අපිට පහළ වෙන්නේ? එහෙනම් අවැළ හිතක් අපිට නිකන් පහළ වෙන්නේ නැහැ. අවැළ හිතක් වුණාට මෙහි මුල ආස්වාද ජනක නිසා ලෝක සත්‍යය රාගීට බැඳෙනවා. ආස්වාදීට බැඳීම නිසා මොකද වෙන්නේ? මේ ආස්වාද විඳින බලාපොරොත්තු මොන කර ගත්තාම ලෝක සත්‍යය ඒ හේතු කොටගෙන මුලාවටපත් වෙනවා. මේ මුලාවටපත් වීම නිසා කුමද වෙන්නේ? මොන කාලින් හෝ මොන අවලක් අසාධාරණයක්වත් මට කමක් නැහැ. ඕන ප්‍රාණඝාතයක්, ඕන හොරමර වංචාවක්, ඕන සුරාසු දුරාචාරයක් මොනවා හරි කරලා කමක් නැහැ. මගේ ආස්වාදයේ මල්පල ගන්නා ගන්න ඕනේ. මගේ ආස්වාදයේ ජය ගන්න ඕනේ කියලා. මෙන්න මෙවළු අදහසක් මුල් කරගෙන දූෂ්‍ය මානසිකත්වයක් උදා වෙනකොටම අපි දකින්න ඕනේ මට ද්වේෂ හිතක් හටගත්තා, මෝහ හිතක් හටගත්තා, රාග හිතක් හටගත්තා. එහෙනම් එවදු වන්නා වූ හිතක් හටගත්තා, පාප හිතක් හටගත්තා කියලා දකින්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් හිත පිළිබඳව මනස දිහින් ඉන්නවා නම් සමාගයේ හිත කෙබඳු සත්‍යයටපත් වෙනවද? එවදු වන්නා පාප සත්‍යයටපත් වුණොත් ඒකේ තියෙන භයානකත්වය දැකලා පඤ්චසමුප්පන්න ධර්මතාවයෙන් ඒක විනාශය ඇති වෙන හැටි දැකලා මෙවන් වන්නා වූ විනාශ මාර්ගය තුළ තවදුරටත් යනවද? වහාම එක වරක් කරලා ඉවත් වෙනවද? උත්සාහයේ වීර්යෙන්ද හටියු කරලා මේකෙන් මිදෙනවා කියලා මෙහෙම දකින්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ හිතක් හදගත්තට පස්සේ හරි අමාරු මේ හිතෙන් මිදෙන්න. මිදෙන්නවට හිතක් නම් දුෝෂ්‍ය මානසිකත්වයක් ඇති කරන සතර දුකට ඇද දමන එබඳු චිත්ත ස්වභාවයක් පහළ වුණා නම් අපිට ඒකෙන් මිදෙන්න හරි අමාරුයි. එහෙනම් මොකද කරන්න ඕනි? අපි දැනගන්න ඕනේ එක දෙයක්. එහෙම හිත අපිට කුඩා කාලේ තිබුණාද? මලට අවුරුදු 6 7 කාලයක් තිබුණා. 4 5 කාලයක් තිබුණා. අද මේ ඇති වෙන රාග දුෂිත මානසිකත්වයේ මට ඒ කාලේ තිබුණාද? එහෙනම් ඒ කාලේ මට එහෙම එකක් දැනගන්න නැහෙනි. එහෙනම් දැන් කොහොමද හැදුනේ? නිකම්ම හැදුනා නෙමෙයි. මගේ මුලාව නිසා, යථාර්ථයේ නොදන්න නිසා මම කරපු යම් වැඩ පිළිවෙලක් තිබුණා. සාගීත නැඹුරු වෙලා කරපු හිතවිලි ක්‍රියා වදන් ගොඩනගපු එක. අන්නේ ගොඩනගපු වැඩ පිළිවෙල නිසා තමයි මේ රාග විඥානය ගොඩනැගිලා ඒක මේරුවේ. එහෙනම් ඒකට ආහාර උනේ මොනවද? මම මුලාවටපත් වෙලා සාගීත මුරු කරගෙන ගොඩනගපු හිතවිලි ක්‍රියා වදන් නේද? ඒවෙන් නේද පෝෂණය වුනේ මේ හිත? ඒ හදාගත්ත හිත නේද දැන් මේ රාග හිතක කියේ නැගින්නේ? අරමුණක් දකින්නකොට වහා නැගිලා ඉන්නේ මේ හිත නේද? මේ ද්වේෂයට හේතු වෙන අරමුණක් එනකොට වහා දූෂිත කරමින් නැගිලා ඉන්නේ ඒ හේතුවෙන් හටගන්න හිත නේද? එහෙනම් මේක නිකන් හැදුනා නෙමෙයි. මම විසින් ආහාරයක් දීලා ආහාරය තුළින් ගොඩනගලා කරපු වැඩපිළිවෙලක් නිසා මේ හටගත්තේ. මොකද්ද ආහාරයේ රාගයට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් ඉපදෙව්වා, ද්වේෂයට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් ඉපදෙව්වා. ඒ නිපදවන තාක්කල් රාග හිතවලට ආහාර ගොඩනැගිනවා, ද්වේෂ හිතවලට ආහාර ගොඩනැගිනවා. ආහාරය නැතුව මේ ජීවත් වෙන්නේ නැහැ. අරුණක් වෙනකොට ගොඩ නැගෙන්නේ හේතු කාර්ය නැගෙන්නේ නැහැ. මේ ආහාරය සකස් වෙන්නේ නැත්නම් එහෙනම් මම මොකද කරන්න ඕනි? මේ හිත මට එපා නම් කෙලීතු වෙලක් තියෙනවා. මේ හිතට වෙන ආහාරය වහාම නැවැත්විය යුතුයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අඬපල්ලා මොරගා පල්ලා, නමුත් මේ මාර්ගය වෙනස් කරන්න එපා බුලත් යහපතක් වෙනවා කියලා. දුකදී වැඩුවත් වැඩෙන මාර්ගයක් කියලා පෙන්නනවා. එහෙනම් කොහොමද දුකසී වැඩුවක් වැඩෙන්නේ? ආහාරයක් නිසායි විඥානී ජීවත් වුනේ, ජීවත් වෙන්නේ. මේ ආහාරය දුන්නේ නැත්නම් මේ විඥානී මැරෙනවා. ආගසහගත විඥාන මරණං, ද්වේෂසහගත විඥාන මරණං මොකද වෙන්නේ? ඇලීමට ගැටීමට හේතු වෙන්නා වූ ක්‍රියාවලියක් තවදුරටත් එතන ඉතුරු වෙන්නේ නැහැ. චිත්ත සංතානෙ ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අන්නේක කරගන්න මොකද කරන්න තියෙන්නේ? මරා ගන්නේ කොහොමද? ආහාර නතර කරන්න ඕනේ. අඳාදා හරි වැළපෙමින් හරි කාගීත දෙන ආහාර හිතෙන් කයෙන් වදිනින් නොදී වැළක්වුවා නම් ඇත්ත දැනගෙන මොකද වෙන්නේ? ආහාර නිරෝධය නිසා විඥාන නිරෝධ වෙනවා. අන්නේ සිද්ධ වෙනදී එහෙනම් මොකද වෙන්නේ? දුෘෂ්‍ය මානසිකත්වයේ ගැටීමේ හේතු වෙන හිතවිලි ක්‍රියාවලන් අඳාදා දුක්වි හරි ඉවසගෙන වැළක්වුවා නම් සිය කලක් යනකොට දූත්‍ය විඥාන වලට තියෙන ආහාර නැති වීම නිසා විඥාන නිරෝධ වෙනවා. එහෙනම් විඥාන නිරෝධ කරගත්තාට පස්සේ අන්නේ ධර්මතාවය තුළින් අපි යථාර්ථය කරා ගිනවා. අපිට 아무 දෙයක් කරන්න දෙයක් නැහැ තව නිවන් දකින්න. මොකද සිද්ධ වෙන්නේ? විඥාන නිරෝධ වුණා නම් අපිට නාම රූප නැගින්නේ නැහැ. නැත්නම් ඒ රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන අදහස් ඒවට අවශ්‍ය වන්නා කාරණා හිතට ගලා ඉන්නේ නැතුළු වෙන්නේ. ඒකෙන් නිදහස් වෙනවා නාම රූප නිරෝධයි. එහෙනම් මොකද වෙන්නේ? ඇස කන දිව නාසය ශරීරයේ මන ඒ රාගයේ දේශයේ හේතු වෙන කර්ම වලට ඇතුළට වැටෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පරායතන නිරෝධයි. එහෙනම් එවන්දු වන්නා වූ රාග දේශ අදහස් ස්පර්ශ කරන්නේ නැහැ මනසින්. ස්පර්ශ නිරෝධයි. එහෙනම් රාග විඳින ද්වේෂ විඳින මනස ගන්නේ නැහැ වේදනා නිරෝධයි. එහෙනම් ඒ තැන් වල සංහාරයෙන් ඇලෙන්නේ නැහැ ද්වේෂයෙන් පටිගින් ගැටෙන්නේ නැහැ. එහෙනම් වේදනා නිරෝධයි, සංහාර නිරෝධයි, පටිග නිරෝධයි. එහෙනම් බැඳින්නේ නැහැ ඒ තැන් වල උපාදාන නිරෝධයි. එහෙනම් ඒ රාග භවක දේශ භව වුණ නැත්නම් භව නිරෝධයි. එහෙනම් රාග ජාතියක ද්වේෂ ජාතියක හෝ උපත නැහැ, ජාති නිරෝධයි. එහෙනම් අවිද්‍යාවෙන් දුරුණ කියලාද මේ ආකාරයෙන් ජරා මරණ ශෝක පරිදි දුක් දුම නසුපාස නිරෝධ වුණා නම් ඒ ආකාරයෙන් නිවන් අවබෝධ කරන්න පුළුවන්. මෙන්න මෙසේ තේරුම් අරගන්න ඕනේ ඊ යථාර්ථයේ. අන්නේසේ තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? මේ නිවන් මඟ චිත්තානුපස්සනාවෙන් නිවන් දකින්න ඇති. මෙසේ තේරුම් බලා උත්නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම සිද්ධාන්ත යහපතක් වේවා. ඉස්තාවතා සම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.